ගරු ජීඩි සූර්ය බණ්ඩාර මන්ත්‍රීතුමා මිනිත්තු 11ක කාලයක් ලැබෙනවා.
මූලසනාර උඩ ගරු මන්ත්‍රීතුමනි, අපේ රජයේ 2025 වර්ෂයේ සඳහා ඉදිරිපත් කරනු ලැබූ මංගල අයවැයේ දෙවන වර කීමේ විවාදයේ වෙනුවෙන් මාගේ අදහස් එක්කරන්නට අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන් මම ඉතාම සතුටු වෙනවා. ඇත්තටම මීට පෙර දැන් මේ ස්වල්ප මොහොතකට පෙර මේ සභාව ආමන්ත්‍රණය කරපු ගරු මන්ත්‍රීතුමිය ප්‍රකාශ කළ පරිදිම අද රටේ බහුතර ජනතාවක් අපේ රජයේ මේ අයවැය පිළිබඳව ඉතාමත් තෘප්තිමත්ව ප්‍රසාදයකින් කතා කරනවා. ඒ වගේම අපේ රජයේ වැඩපිළිවෙල පිළිබඳව ඉතාමත් සුභවාදීව කතා කරනවා අපිට ඇහිලා තියෙනවා. නමුත් මේ උත්තරීතර සභාව නියෝජනය කරන විපක්ෂයේ මහජන නියෝජිතයන් වරින් වර විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යවලටත් ඒ වගේ මේ උත්තරීතර සභාව තුලත් ඒ ප්‍රකාශ කරන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කරොත් ඇත්තටම හරි අමාරුයි තේරුම් ගන්න ඔවුන් මේ ප්‍රකාශ කරන්නේ කුමක්ද කියන එක. විශේෂයෙන්ම ඔවුන් උත්සාහ කරනවා මේ අපි ඉතින් ඉදිරිපත් කරපු අයවැය මේකට මොඩල් එක මේක ජන ධනවාදී අයවැයක් කියන ඒ අර්ථ නිරූපණය දෙන්නත් උත්සාහ කරන වෙලාවකට, ඒ වගේම මේ අයවැය ජනතාවාදී අයවැයක් නොවේ කියන හැඟීම මේ සභාවේ නැත්තම් සභාව තුළ ඒ අදහස ප්‍රකාශ කරන්නත් උත්සාහ කරනවා. ඉතින් නමුත් මට එක කාරණයක් කියන්න තියෙන්නේ මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, දැන් ඔවුන් දන්නව ඇත්තටම අපි ඉදිරිපත් කරපු මේ මංගල අයවැය ඉතාම සාර්ථක අයවැයක්, ජනතාවට විශාල සහන රාශියක් මේ මගින් ලැබෙනවා කියන එක. ඉතින් ඔවුන්ගේ ඒ නොකිය කියන්නේ අන්නේ කාරණේ. ඉතින් ඇත්තටම ඔබ කතා කරොත් මේ මෑතකදී ගරු ජනාධිපතිතුමා චීනය කළ සංචාරය තුළදී ඍජු විදෙස් ආයෝජනයකට ගිවිසුම් ගත වුණා ඩොලර් බිලියන 3.7ක. ඉතින් එවරත් ඒ හිටපු විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු මේ ලංකාවේ ඉඳලා ප්‍රකාශ කළේ ඔවුන් ලබා ගන්න තිබුණ ආයෝජනය තමයි ගරු ජනාධිපතිතුමා අත්සන් කරේ කියන එක. ඒ කියන්නේ ඇත්තටම සෑම සුභවාදී දේකදී සෑම හොඳ කටයුත්තක දීම ඒක අපෙන් අරගෙන ඔවුන් විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් උත්සාහ කරනවා ඔවුන්ගේ දෙයක් බවට මතයක් පළ කරන්න. ඒක තමයි ඇත්තටම ඇත්ත තත්ත්වේ නැත යථාර්ථය. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මම මේ අයවැය විවාදයේ මගේ අදහස් ප්‍රකාශ කරනකොට මම මේ සම්පූර්ණ මේ අයවැය පිළිබඳව මගේ අදහස් මම ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ තියෙන සීමිත කාල සීමාවත් එක්ක. ඉතින් මම ක්ෂේත්‍ර කීපයක් පිළිබඳව මගේ අදහස් මම මේ අවස්ථාවේදී පළ කරනවා. විශේෂයෙන් මම ප්‍රථමයෙන්ම මම කැමති විශේෂ රාජ්‍ය සේවක වැටුප් වැඩීම සම්බන්ධයෙන් ඇත්තටම අපි බොහෝ පිරිසක් මේ සභාවේ කතා කරා, අදහස් ප්‍රකාශ කළා. ඒකේ ගුණාංගුණ පිළිබඳව අපිට ඇහුම්කන් දෙන්න පුළුවන් වුණා. ඉතින් මම කතා කරන්නේ විශේෂයෙන්ම විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩීම සම්බන්ධයෙන්. අපි කවුරුත් දන්නවා විශ්‍රාමිකයන් විශාල පීඩනයකට ලක් වෙලා හිටියා පෞගේ කාලේ මේ ආර්ථික අර්බුදයත් එක්ක. විශේෂයෙන්ම 2020 වර්ෂයේ ප්‍රථම විශ්‍රාමගිය අපේ ජනතාව බහුතරයක් ඒ සොච්චං වැටුපෙන් ගත සොච්චා විශ්‍රාම වැටුපෙන් ලොකු සටනක් අරන් ගියා මේ ජීවිතයේ ජීවිකාව අරන් යන්න. ඉතින් මේ අපි මෙවර අයවැයෙන් අපි ඒ විශ්‍රාම වැටුප 2020ට කලින් ඒ ලබාගත් ඔවුන්ගේ ලබාගත් විශ්‍රාම වැටුප වැඩි කරලා 2020 වර්ෂයේ ඒ වැටුප් තලයට ගෙනත් රැගෙන යෑම තුලින් විශාල ඔවුන්ට සහනයක් ලැබිලා තියෙනවා කියන එකත් මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම තමයි මූලාසඩාරූඪකරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය කාලේ 2009 වර්ෂයේ මේ රටේ තිබුණ යුද්ධය අවසන් වුණාට පස්සේ ලොකු ප්‍රවණතාවයක් තිබුණා දේශපාලනයේ රණවිරුවෝ සම්බන්ධයෙන් ලොකුවට කතා බහ කරා ඉන්න දේශපාලකයෝ. රණවිරුවෝ මාකට් කරලා ඡන්ද ලබා ගත්තා, ඡන්ද ජයග්‍රහණය කරා බලය තහවුරු කරගත්ත කාල සීමාවක් තිබුණා. ඉතින් ඒ වගේම අපි දැක්කා විශ්‍රාමික හමුදා නිලධාරීන් ආරක්ෂක ලේකම්වරුන් වශයෙන් පත් වෙනවා. ඒ වගේම විශ්‍රාමික හමුදා නිලධාරීන් ජනාධිපතිවරුන් වශයෙන් පත් වෙනවා. ඒ වගේම මට මතකයි 2019 වර්ෂයේ ජනාධිපතිවරණයට කලින් කොටුවේ පැවති ආබාධිත සෙබළුන්ගේ උද්ඝෝෂණයකට වෙලාවේ එක්තරා හමුදා නිලධාරියෙක් පසු ආරක්ෂක ලේකම්වරයෙක් බවට පත් වූ නිලධාරියෙක් ගිහිල්ලා පොරොන්දු දුන්නා. බලය ලබා ගත්තට පස්සේ ඔවුන් සම්බන්ධයෙන් සොයා බලන ඔවුන්ට සහන දෙනවා කියන එක. නමුත් ඇත්තටම කියන්න කනගාටුයි, අපේ විශ්‍රාමික හමුදා සමාජිකින් ත්‍රිවිධ හමුදා සමාජිකින් විශාල අර අනිකුත් රජයේ විශ්‍රාමිකයන් වගේම විශාල පීඩනයකට ලක් වෙලා හිටියා. ඔවුන් රටට විශාල සේවයක් කරපු පිරිස්. ඇත්තටම පසු කාලේ ඔවුන්ට කුලී වැඩ කරන තත්ත්වයට පත් වෙලා හිටියා ඔවුන්ට මේ විශ්‍රාම වැටුපෙන් ජීවත් වෙන්න බැරි නිසා. ඉතින් ඒ වගේම තමයි පහුගිය ජනාධිපතිවරණ කාලයේදී විශේෂයෙන්ම විපක්ෂයේ එක්තරා ජනාධිපති අපේක්ෂකයෙක් අපේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමාජිකයන් ඉලක්ක කරගෙන ඔවුන්ට පොරොන්දුවක් ලබා දීලා තිබුණා. ඔවුන් බලයට ආවොත් එහෙම වන් රෑන්ක් වන් පෙන්ෂන් කන්සෙප්ට් එක ක්‍රියාත්මක කරනවා කියන එක මම දැක්කා. ඔවුන් ගිවිසුම් ගත වෙනවා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමාජිකයන් එක්ක. ඉතින් ඒ අවස්ථාවේදී ඇත්තටම අපිටත් ආව යෝජනාව අපිට කියන්න කිව්වා මෙහෙම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමාජිකයන්ට වරප්‍රසාද දෙනවා ආවට පස්සේ මේ වගේ පොරොන්දු දෙනවා කියන එක. නමුත් අපි කිසි කෙනෙක් ඒ වගේ පොරොන්දුවක් දෙන්න හෝ කියන අපි ජනතාවාදී දේශපාලනයක් කරන දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් අපි හැම වෙලාවෙම කල්පනා කරා ජනතාවට අපි හැම වෙලාවෙම කරන්නේ ජනතාවට හොඳ දෙයක් කියන එක. ඉතින් මට මතකයි වත්මන් ගරු ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂකයෙක් වශයෙන් 2024 අගෝස්තු මාසේ 4 වෙනිදා අපේ තිබුණා මාලිගාවත PD සිරිසේන ක්‍රීඩාංගණයේ ජාතික සමුළුව විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමාජිකයන් ජාතික සමුළුව
ගරු මන්ත්‍රීතුමා තම මිනිත්තු දෙකක කාලයක් තිබෙනවා.
ඒෙහිදී ඔවුන් විශේෂම ප්‍රකාශයක් කරා අපේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සමාජිකයන්ට ආත්ම ගෞරවයෙන් යුතුව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදනවා කියන එක. අතින් ඇත්තටම මෙවර ආයවැයෙන් අන්නේ ආත්ම ගෞරවයේ යුතුව ඔවුන්ගේ හොඳින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අපි නිර්මාණය කරලා දීලා තියෙනවා. මේ විශ්‍රාම වැටුප අර වන් රෑන්ක් වන් පෙන්ෂන් කියන ඒ කන්සෙප්ට් එක යථාර්ථයක් බවට මේ අයවෙන් අපි පත් කරා. ඉතින් ඒ වගේම මම තව කරුණු දෙකක් සම්බන්ධයෙන් මූලාසනරූඪ ගරු මන්ත්‍රීතුමනි කතා කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම මම නියෝජනය කරන්නේ කුලියපිටියේ ආසනයේ ජනතාව. ඉතින් කුලියපිටියේ ආසනයේ ජනතාව බෞතරයක් ඉන්නේ කෘෂිකර්මාන්තයේ ආශ්‍රිතව ජීවිකාව ගෙනියන අපේ ජනතාව. ඔවුන්ට විශාල වශයෙන්ම අතන කෘෂිකර්මාන්තයට ගැටලු අපි දැකලා තියෙනවා. පහුගිය කාලේ මේ තිබුණ කෘෂිකර්මාන්තයට අවශ්‍ය වැව් අමුණු කිසි නඩත්තුවක් සිදු කරලා නැහැ. ඉතින් අපි මෙවර අයවැයෙන් වෙන් කරලා තියෙනවා රුපියල් බිලියන 254ක් ඒ කෘෂිකර්මාන්ත කටයුතු නගා සිටුවීම සඳහා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අත්තරලා දාලා තියෙනේ සුළුවාරි මධ්‍යවාරි සහ මහවාරි ඒ වැව් ප්‍රතිසංස්කරණය කරන්නත් විශේෂයෙන්ම මහවාරි යටතේ මසුරං කෝට්ටේ වැව ප්‍රතිසංස්කරණය කරලා ජනතාවට ඒ ප්‍රතිලාභ ලබා දෙන්නට අපි අවශ්‍ය වැඩ කටයුතු කරනවා. ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙනුවෙන් විශාල බරක් අපි මේ අයවැයෙන් දරලා තියෙනවා. ඉතින් ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයේ කතා කරනකොට කුලියපිටි ආසනයේ තියෙන රෝහල් වලට විශාල අඩුපාඩු අපි අඳුරගෙන තියෙනවා කියන එක. ඒ අඩුපාඩු සම්පූර්ණ කරන්නටත් අපි ඉදිරියේදී පියවර ගන්නවා. ඒ වගේම මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, කුලියාපිටිය නගරේ නැත් ආසනයේ තියෙන ශික්ෂණ රෝහලේ
අවසන්
මට විනාඩියක් ලබා දෙන්න ගරු මුලසරණ මන්ත්‍රීතුමනි. ශික්ෂණ රෝහල නාමිකව මූලික රෝහලකින් නාමික ශික්ෂණ රෝහලක් බවට පත් කරලා තිබිලා තියෙන්නේ. බොහෝමයක් තම සම්පත් සහ යටිතල් පහසුකම් දිනු කරන්න අවශ්‍ය වෙනවා. ඒව අඳුරගෙන තියෙනවා. මම ඈතකදී රෝහලේ සංචාරය කරාට පස්සේ මට දැනගන්න දැකගන්න ලැබුණා. ඒත් අතර මේ අඩුපාඩු අපි කඩිනමින් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා සෞඛ්‍ය අමාත්‍යතුමා දැනුවත් කරලා ඒ වැඩ කටයුතු ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න දෙන්න කටයුතු කරනවා. විශේෂම පේකෝ ඉමල්සිෆයින් මැෂින් එක, ඇනස්තීසියා මැෂින් දෙකක්, ඒ වගේ ඇම්බුලන්ස් තව ආටු සංකීර්ණයක් වගේ අපි ක්‍රමානුකූලව ඒ ශික්ෂණ රෝහලට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කරන්නට කටයුතු කළ යුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් අවසාන වශයෙන් මම කියනවා, ඉතින් අපි අර ප්‍රතිපත්ති ප්‍රකාශයේ අපි සැලසුම් කරපු අපි ඉලක්ක ගත වැඩපිළිවෙළක් තියෙනවා. අපි මේ අයවැයෙන් අපි මගහැරලා නැහැ ඉලක්කයන් වලට. ඒ ඉලක්කයන් කරා අපි ගමන් කරනවා. මේක ආරම්භයේ පමණයි. තව අපි ඉදිරියේ තව අවුරුදු 5ක කාල සීමාවක් යන්න තියෙනවා. ඒ කාල සීමාව තුළ අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉලක්කයන් කරා ගමන් කරලා රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් සුදුසු පරිසරයක් අපි නිර්මාණය කරනවා කියලා ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
Obviously.